දැහැම දෙනාට තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවි. එතකොට අපි අද භාවනාවට ගන්නෙ දුක්ඛ චක්‍රය, දුක්ඛ ටේබල් එක. අපි පළවෙනිම අග්‍රණීත බ්‍රහ්ම ලෝක රහතන් වහන්සේලට උත්තරාය පළ කරන මේ ධර්මයට ලබා දුන්නාට අපි එහෙනම් දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ වෙනවා මේ මහානිදාන සූත්‍රය මේ විදිහට සඳහන් වෙනවා. ආනන්දේ මෙසේ වේදනාව පත්‍ය කොටගෙන තණ්හාව වේ. තණ්හාව පත්‍ය කොටගෙන රූපාදී අරමුණු සෙවීම ඇති වේ. සෙවීම ඇති කල්ලි රූපාදී අරමුණු ලැබීම වේ. රූප ආදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය තරයි. විනිශ්චය ඇති කල චන්දරාගේ දුර්වල රාගේ බලවත් රාගේ උපදී. චන්දරාගේ ඇතිකල මමයි මගේ යන අදහස උපදී. එතකොට අපිට පේනවා මෙතන මේ අපි හොයාගෙන යන මේ තමා යන දික්තිය, අත්ත දික්තිය තමයි සෙවීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේකේ මේ ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒ රූප, එතන ධාතු, ඊට පස්සේ වේදනාව, භයාගති, සංස්කාර, ඉදන් සත්‍ය. එතකොට මෙතන අපි දන්නවා මේ වේදනාවට මෙහා පැත්තෙන් ගිද්දි ලෝභය තියෙනවා. ඒ ගිද්දි ලෝභය තමයි උඩ අපි දන්නවා කාමච්ඡන්දේ ඡන්දේ කියන එක එහෙම ලකුණු කරනවා. ඉතින් අන්න ඒක තමයි මේ ඡන්ද කොටස. මේ කියන්නේ අපි හොයාගෙන යනවා විනිශ්චය කළාම අන්න අපිට ඡන්ද රාගය ඇති වෙනවා. එතකොට ඡන්ද කොටස එනවා උටින්. ඊට පස්සේ ගිද්දි ලෝභය ඉඳන් මේ පල්ලෙහාට එනවා ජාතිය. අන්න එතන අපි රාගය. එතකොට මේන්ටනන්ස් කරන කොටස තමයි ඒක රාග කොටස. ඒක තමයි මේ පෙන්නන්නේ ඡන්දේ රාගයේ කියන එක ඇති වෙනවා කියලා. ඉතින් අපි හොයාගෙන තියෙනවා මේ අත්තාගෙන දික්තිය තමයි හොයාගෙන ගිහින් ඉන්නේ. තමා යන දික්තිය. එතකොට ඔය රූපය අපි ගන්නවා ඉතින් සුභයි කියලා. ඉතින් සුභ මගින් සුඛ, සුඛ මගින් අත්තා. ඉතින් මේවයින් නිත්‍ය. ඉතින් ඊට පස්සේ ඒවයින් ඉතින් සංස්කාරයෙන් ඇති කරගන්න. සංස්කාරයෙන් ඇති කරගත්තාම මේ සංස්කාරයන්ට අපි ඇලෙනවා කියන එක තියෙනවා. එතකොට අපි පානාති පාත අදත්තා දාන ඒව කළා. ඒවෙන් ජීවත් වීමට ඇල්මක් තියෙනවා. එහෙමනම් අපිට පේනවා අපි මේ සංස්කාර මේ ධාතු නිසා තමයි අපි සංස්කාර. අපිට මේ රූප ඕනි නිසා තමයි අපි පානාති පාතේ කරන්නේ, අදත්තා දානි කරන්නේ. එතකොට ඒව කළා ඉතින් මේ සංස්කාර කළා. එතකොට ධාතු නිසා අපි සංස්කාර වලට ඇලෙනවා. ඒ විදිහට ඇති කරගන්න සංස්කාර නිසා අපි ධාතු වර්ධව වටහා ගන්නවා. දැන් පානාතිපාතය කරන පුද්ගලයෙකුට ඒක සංස්කාරයක් නේ. ඒ පුද්ගලයාට මේ මොයේ දැකීම කියන එක හොඳයි. මේකව මරාගෙන කන්න පුළුවන් කියලා. තවත් පුද්ගලයෙකුට ඒක කරදරයක්. ඒතර පානාතිපාතය සංස්කාර කරන නිසා එයාට අන්න ධාතු එයා වර්ධව වටහා ගත්තා ඒක හොඳ දෙයක් හැටියට. ඒතර අපිට එහෙනම් මේ දෙපැත්ත පේනවා. මේ ධාතු වලින් සංස්කාර, සංස්කාර නිසා ධාතු වර්ධව වටහා ගැනීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මෙතන මේ විඥානයේ හට ගැනීම කියන එක පල්ලෙහා ලකුණු කරලා තියෙනවා. මේ පෙන්වන්නේ මේ රවුම 4 5 6 කියන එක තමයි පෙන්වන්නේ. ඉතින් අපි දන්නවා A B C කියලා තියෙනවා. දැන් මෙතන අපි A2 B2 C2 කියලා ඒක දාලා තියෙනවා. එතකොට A2 කියලා කියන්නේ මේ ධාතු නිසා සුඛේ. C2 තියෙන්නේ ධාතු වෙනස් වීම නිසා දුකේ කියන එක තමයි මේ තේ පෙන්නන්නේ. ඉතින් මෙතන අපිට පේනවා මෙතන මේ වේදනාව සුඛ වෙලා ඊට පස්සේ තමයි අත්තයි එන්නේ තමයි මේ දික්ටි අනුසේ නේද? ඒකනේ අපි මේ රූපයට සුඛයි කියන එක එහෙම ඇඟිල්ල එහෙම දික් කරන්නේ. ඉතින් අපි මේ කැමති වෙලා තියෙන්නේ මේ ජාතු ජරා වලට තමයි කැමති වෙලා තියෙන්නේ. ඉතින් කාමච්ඡන්දේ අපි දන්නවා ජරාවට ඇති කැමැත්ත. මේ මැද තියෙන්නේ මේ අත්තා. එතකොට සංස්කාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතාව කියන එක තියෙනවා. සංස්කාර දුක්ඛතාවය කියන එක ප්‍රධානයි. ඔය ලාභ වශයෙන් රූපයක් එහෙම ලාභ වශයෙන් ගන්නවා කියන එකට. ඉතින් ලාභ වශයෙන් ගැනීමට ප්‍රධාන වෙච්ච නිසා මේ සංස්කාරය පානාතිපාත අදත්තාදාන මේවා විදිහට ගලන් මේ සංස්කාර පරිේශණයට විනිශ්චයට යටත් වෙනවා. ඉතින් ඕක තමයි ඔය ਵਿਚාරය කියලත් අපිට එන්නේ. දැන් අපි දන්නවා විතක්ක ਵਿਚාර. මලකට බබරෙක් කෙනා විතක්කේ. බබර මලවටේ කැරකෙනවා ඒක ਵਿਚාරයි. ඇයි බබර මලවටේ කැරකෙන්නේ? එයා කල්පනා කරනවා මේ හොඳ මලක් ඇති මේකට වඩා. ඒ වගේ තමයි මේ කාමයේ වර්ධව හැසිරෙන පුත්කල මේක සඳහා හොඳ ලස්සන කාන්තාව ලස්සන පුරුෂයෝ ඇති කියලා හොයනවා. අර එකකට යනවා කියන එක නෙමෙයි නේද? අන් වටේ කරකිනවා කියන එක. අන්නේ ਵਿਚාරයේ කියන එක තියෙන. ඒක තමයි මේ පෙන්වන්නේ ඉතින් විනිශ්චයට හිම යටත් වෙන පරිශන විනිශ්චය කියන එක. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ පස්වෙනි රවමේදී අත්තා වෙන බවත් එහෙම සොයන බවත් අපි දන්නවා. ඒ අත්තාට මානව වීම කියන එක අපි විමසලා බලමු. A2 කියලා කියන්නේ ධාතු නිසා සුඛේ. ඊට පස්සේ අපි C2 කියන්නේ මේ ධාතු වෙනස් වීම නිසා දුක්ඛේ. සංස්කාරයන් දුක වෙනවා නම් අපි මොකකටද මාන වෙන්නේ? අතිමානෝ දුස්සීලභාවය නිසා මාන වෙනවද? නැතොත් මිච්ඡාදික්කිය පැවැත්වීම නිසා මාන වෙනවද කියන ප්‍රශ්නේ පැන නගිනවා. පිළිතුර වෙන්නේ මේ දෙකම නිසා. එතකොට මෙතන අපි මේ බෙල් ෂේප් කර්ව් එකේ අත්තා නිසා මාන වීම, මේ අලුත් වස්තුව නිසා ඇතිවන්නක් හැටියට මෙතනින් පෙන්වා දීම කියන එක තියෙනවා. දැන් මේක අපි මේ පෙන්වන්නේ අපි මේ බෙල් ෂේප් කර්ව් එක මේ කියන්නේ මොකද්ද? මේ විඥානීය ධාරාව. මොහොතේ ඉන්න රැළ වගේ හිතන්නේ. අන්න ඒක ඉස්සරහට මෙහෙම රැළ ගැසීමක් කියන එක තියෙනවා. එතකොට ඔය දැන් අපි හිතන්න අපි ඉන්නවා කියලා මොහොත වෙරළේ. ඒතර අපේ පැත්තට හොල දෙනකොට අපිට හොඳයි, සුඛයි. දැන් ඊපස්සේ ඕක දැන් අනිත් පැත්තට යනවනේ. දැන් ඒ කියන්නේ මේ බෙල් ෂේප් කර්ව් එක දැන් වතුර වැටීම කියන එක ගත්තාම දැන් මේ අපි සාකච්ඡා කරලා දෙනවා මේ එක රැල්ලක් බිඳුනහම ඒ රැල්ල මතට තව රැල්ලක් වැටෙනවා. ඕක වැටිච්ච ගමන් මේක ෆ්ලැට් වෙලා යන්නේ නැහැ නේ. හම්ප් එක වාගේ තියෙනවා. එතකොට ඒ වතුර පාර වැදුනහම දැන් A2 පැත්තට වැටුනොත් අන්න ඒක අපි වෙනවා වෙරළෙන් ඔබට යන්නේ. මං ඉන්නේ දකුණු පැත්තේ නම් මේ ඩයග්‍රෑම් එකේ C2 පැත්තේ නම් දැන් C2 පැත්තට වැටුනොත් අන්න හොඳයි මගේ පැත්තට එනවා. අන්න නිත්‍යභාවය. අනිත් පැත්තට යනකොට අන්න රිවර්ස් වෙලා කියන එක තියෙනවා. ඉතින් මේක තේරුම් ගන්න මේ විදිය මේක ගැඹුරු ධර්මයක් මෙතන තියෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කියන එක. ඒක තේරුම් ගන්න පුළුවන් අපිට මේ අවසාන ස්ලයිඩ් එකට ගියොත් 9 වෙනි ස්ලයිඩ් එක. එතකොට මේ 9 වෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ පල්ලෙහැන් තියෙනවා. ඉදන් සක්කේට පල්ලෙහැන් මෝහය කියන එක තියෙනවා. එතකොට මේ මෝහේ ඉඳන් මේ ඉදන් සක්කේට ඇරෝ එකක් තියෙනවා උඩ පැත්තට. ඊට පස්සේ මේ ඉදන් සත්‍යා විනිවිස කාය ග්‍රන්ථේ ඉඳන් උඩ පැත්තට තව ඇරෝ එකක් තියෙනවා විඥානීය පැත්තට නිට්ටයයි කියලා. එතකොට දැන් ওই පල්ලෙහා මෝහේ ඉඳන් ඉදන් සක්කේට තියෙන්නා වූ ඇරෝ එක අපි තුම ඔය X කියලා ලකුණු කරලා තියෙනවා ওই මෝනි මෙඩිටේෂන්ස් වල එහෙම. අන්න ඒක 360කින් කැරකෙනකොට මෙතන මේ ජීවිතේන්ද්‍රය වටා මේ කැරකෙන්නා වූ පරාමාස කාය ග්‍රන්ථ ඒ ජීවිතේන්ද්‍ර මේ රේඛාව කැරකීම කියන එක ටිකක් ලැගින් බිහයින්. ඒ කියන්නේ අර කරන අංශක 90කින් යනකොට මේක 45ක් 47ක් අන්නේ වගේ තමයි යෑමෙන්නේ. එතකොට ඒ කියන්නේ පල්ලෙහා මෝහ අගතිය ඉඳන් ඉදන් සත්‍යයට එන රේඛාව මේ වට පහක් කරගෙනකොට මේක හතරක් වාගේ කරකේන්නේ අරක හතරක් වෙනකොට මේක තුනක් වාගේ. ඒ කියන්නේ මේක කල්පනා කරන්න මේ පල්ලෙහා එක 360කින් කරගෙනකොට මේ උඩ එක මේ 270කින් තමයි කරකේන්නේ. එහෙමනම් අපි හිතන්න බලන්න මෙතන මේ ජීවිතේන්ද්‍රයේ තියෙන සෙන්ටර් එකේ තියලා අපි මේක 270කින් කරකුණොත් මොකද වෙන්නේ? දැන් උඩ අතට නිත්‍යයි කියලා තිබිච්ච එක අන්න අංශක 90කින් මේ පැත්තට යනකොට ඒක යන්නේ ඉදන් සත්‍ය පැත්තට ඇරෝ හෙඩ් එක තියෙන්නේ. තවත් අංශ කණුවකින් කරකුණොත් එහෙම ඇරෝ හෙඩ් එක තියෙන්නේ මෙන්න මේ විදිහට යට පැත්තට. හැබැයි ඒක මෙන්න මේ හරිය තියෙනවා කියන හැටියට තමයි සලකන්න ඕනේ පල්ලෙහා තියෙන හැටියට. ඒ කියන්නේ A1 අත්ත සංඥාව කියන තැන ඇරෝ හෙඩ් එක රිවර්ස් එකට තියෙනවායි කියලා අර කලින් තිබිච්ච නිත්‍ය කතාව. දැන් ඉදන් සත්‍ය ඉදන් විඥාණයට තිබිච්ච නිත්‍ය කතාව කලින් නිත්‍ය කතාවක් නේ. ඒක දැන් 370ක් වෙනකොට මේ පැත්තට කරකිරා. එතකොට දැන් මෙන්න මේ පෙන්වා දෙන්න හදන්නේ දැන් මේ අපි පෙන්නන්නේ මේ පස්වෙනි රවුම. පස්වෙනි රවුම කියන්නේ මෙතන පස්වෙනි රවුම නෙමෙයි පල්ලෙහැකේ පස්වෙනි රවුම. ඒතර මේක හතරයි. එතකොට දැන් හතරින් රවුම වෙනකොට මේ හරියේ අපි හිතමු මේ අර නිත්‍ය සංඥාව කියන එක මේ පල්ලෙහැ තිබුණා කියලා පරාමාස කායකාන්තයේ පැත්තට ෆේස් වෙලා. එතකොට දැන් ඕක මේ පස්වෙනි රවුම වෙනකොට ඒක තව ටිකක් උඩට ගිහිල්ලා. එතකොට දැන් අන්න ඒක තමයි මේ පෙන්වන්නේ A2 නිත්‍ය සංඥාව කියන එක. මම පෙන්වන්නේ නිත්‍ය සංඥාව කියන එක මේ විදිහට රිවර්ස් වෙලා එන්නේ කොහොමද කියන එක. ඉදන් සත්‍යය ඉදන් විඥාණී පැත්තට දිවිච්ච එක තමයි දැන් අනිත් පැත්තට හැරිලා තියෙන්නේ ඇරෝහිට. එතකොට දැන් එහෙම වුණාම තව පොඩ්ඩක් ගියහම මොකද වෙන්නේ? පස්වෙනි රවුම 3-4 පියවරට යනවා. එහෙනම් පස්වෙනි රවුම පැනලා අපි මෙයන්නේ. යනකොට මොකද වෙන්නේ? අන්න මෙතන තියෙන මේ A1 නිත්‍යයි කියන එක දැන් යනවා චේතනාවෙන් එහා පැත්තට. අන්න ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. නිත්‍ය සංඥාව. එතකොට දැන් පේනව නේද මේ නිත්‍ය කතාව දැන් රිවර්ස් වෙලා. අනිත් පැත්තට ගමන් කිරීමක් තියෙනවා. ඔන්න ඕක තමයි අපි වෙන්නේ අර බෙල් ෂේප් කර්ව් එකේ. වතුර කියන එක A2 පැත්තට වටනහම එක විදිහක්, C2 පැත්තට වටනහම තව විදිහක් අපි මේ පෙන්වන්නේ A2 පැත්තට තමයි වැදිලා තියෙන්නේ කියලා. එතකොට රිවර්ස් වීම කියන එක තමයි ඉතින් මේකේ ලස්සනට ධර්මයක් ගොඩක් ලියලා තියෙනවා. ඉතින් මෙතන මේ ඔයම කැරකිලා ඇතින්න විදිහක් තමයි මේ පෙන්වා දෙන්නේ. ඉතින් මේ විදිහට රිවර්ස් වුණාට පස්සේ දැන් මෙතන පේනවා C2 පෙර නিত্য දිට්ටි, C1 දැන් අත්ත දිට්ටි. ඉතින් මේක පෙන්වන C2 greater than C1. ඒ කියන්නේ පුරාණ භාණ්ඩ පැවතුනා කියන උදාහරණය. පරණ භාණ්ඩ ඉතින් පවතිනවා නේද? අල්මාරි අතීතය හදපු දේවල් නේද? එතකොට මෙතන B1 greater than B2 කියන එක තියෙනවා. දැන් අලුත් උපකරණයක් ගත්තාම දැන් මේ දැන් අත්ත චිත්තයේ තියෙන එකනේ හොඳ භාණ්ඩයක් අලුත් එකක් හම්බ වුණා මට නේද? අලුත් උරලෝසෝ කාදි වශයෙන්. එතකොට ඒකේ පේනවා අපිට අලුත් උපකරණ වල නැවුම් බවක් තියෙනවා. ඊළඟට A1 greater than A2, ඒ කියන්නේ අලුත් රූපය මගේ විඥාන ධාරාව පවත් කරනවා. මොකද අපි මේ අත්ත කියන එකේ මේක හරියට නිකන් විඥාන ධාරාව මෙතන අපි හිතමු බෝලයක් වගේ තිනවා කියලා. පරාමාසෙන් දැන් චේතනාවට, චේතනාව තමයි බෝලේ උඩම කෑලි. ඉතින් මේ පැත්තෙන් වතුර එනවා, මේක උඩින් මේ පැත්තට ගමන් කරනවා නේ. අන්න ඒ වාගේ. ඉතින් මේ දැන් අලුත් රූපයෙන් තමයි අපි මේක පවත්වන්න හදනවා කියන එක තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපි මේ පෙන්වුවා මේ රිවර්ස් වෙනවා කියන එක. මෙන්න මේක තමයි වැදගත්ම එක. මේ රිවර්ස් වෙච්ච විදිහ තමයි මේ පෙන්නා දුන්නේ. එතකොට දැන් මේ රිවර්ස් වුණාට පස්සේ දැන් අපිට මේ ධර්මයේ බලන්න තියෙන කොහොමද? දැන් අපිට පේන වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තටයි මේ ධර්මයේ ගමන් කිරීම කියන එක තියෙන්නේ. ඉතින් ඕකේ මේ ෆ්ලෝස් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා කියන්නේ ඒක බලන්න ඕනේ මේ 7 වෙනි ස්ලයිඩ් එකත් එක්ක. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා අපි මේ ජාති ඉඳන් ජරාවට යනවා. ජාති ඉඳන් ජරාවට යනවා කියුවාම අපි විඥාන ඉඳන් චේතනාව දක්වා ගමන් කිරීමක් කියන එක කරනවා. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. දැන් උඩ අර විඥානේ රිවර්ස් වෙලා අපි මෙහෙ එනවා නේද? දැන් 5-3 අපි සාකච්ඡා කරේ. 5 වෙනි රවුම 3 වෙනි ස්ටෙප් එක. අන්න රිවර්ස් වෙලා එනවා කියන්නේ. ඉතින් ඒ වගේම ඔයගලන්ට පේනවා ජරාවෙන් තම ව්‍යාධීට යනකොට චේතනාවෙන් සංඥාවට යනවා. මේ පැත්තෙන් ව්‍යාධී මරණයට යනවා. මේ මලානගිත විදිහට රූපයක් හොයාගෙන යනවානේ. අන්න සංඥාවෙන් ද රූපය ගලා ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඒතර මෙන්න මේක මතක තියාගන්න ඕනේ. දැන් අපි මේ වෙලාවේ පටන් ගත්තේ කතාව මේ 4-4 ඉඳන් 5-3 වෙනවා. ඒ කියන්නේ මේ විඥාණය ඉඳන් චේතනාවට ගමන් කිරීම කියන එක. එතකොට ඒක මතක තියාගන්න තමයි අපි අරක බලන්න ඕනේ. දැන් එහෙමනම් අපි හිටපු ඩයග්‍රෑම් එකට 3 වෙනි ස්ලයිඩ් එකට ගියොත් දැන් අපිට පේනවා දැන් අර මේක රිවර්ස් වෙලා ඉන අවස්ථාව. අර ආපහු දිසාවට රැළ ගැසීම කියන එක. A2 නිත්‍ය සංඥාව අපි පෙන්වුවා රිවර්ස් වෙලා ආවා කියලා. ඒ කියන්නේ වතුර පාර කියන එක මෙන්න මේ A2 කියන පොයින්ට් එකට වැටලා වෙරළෙන් ඔබට ගමන් කරනවා වාගේ. දැන් ඉතින් මේ වේව්ස් දෙකක් නිතියෙන්නේ. එතකොට මේ වේව් එකයි උඩ තියෙන එකයි මේ පල්ලෙහා තියෙන එකයි එකට එකවෙච්ච තැනක් මම මේ අපින්නම දෙනවා. ඒක තමයි මේ එකක් පිට එකක් පිටින් රැල්ල. දැන් හිතන්න බලන්න මේ A2යි C2යි එකම ලයින් එකකට අවිල්ලයි කියලා. මෙතන තියෙන C2 එක මේ ඉස්සරහට යන එකේ දැන් රිවර්ස් වෙලා ඉන රැල්ල. දැන් මොහොතේ රැල්ල එකක් එනවමනේ මෙහාට. දැන් මේ පැත්තට ආපු එක අන්න රැල්ලෙන් ඔබට ආපහු ගමන් මේ වෙරළෙන් ඔබට ගමන් කිරීමකුත් තියෙනවා. එතකොට දැන් එහෙමනම් A2යි C2යි එකහුව වෙන තැන බලන්න. A2 C2 එකහුව නම් මොකද වෙන්නේ? දැන් මෙතන මේ B2 එකේ පොයින්ට් එක අපි හිතමු මෙතන චේතනාව තියෙන තැන. එතකොට මේ දෙක එකහුව නම් අර ෆ්ලැට් වෙලා වගේ අර අඩුපාඩු මෙතන බැහැලා ගියා කියන එක ඒක මේ C2 වලින් කම්පන්සේට් කළා. ඒ දෙක එකහුව නම් අපිට අන්න ආව සමතලා වෙලා ගිහිල්ලා වගේ. එතකොට අන්නේ අවස්ථාවේ මේ නැම්ම නැති වෙලා යනවා. අන්න ඒක කල්පනා කරන්න ඕන. ඉතින් මේ මගෙන් සක්කාය දිට්ඨි C2 කියන ස්ථානේ හැදෙනවා. එතකොට දැන් මේක මේ සීලබ්බත පරාමාසය කියන එක දකුණු පැත්තට ලකුණු කරලා තියෙන තීරුවේ නිරූපණය කරනවා. මේකේ තියෙන්නේ මොකද්ද? මේ හතර හතරෙදි පරාමාසෝච්ච සුඛේ සංස්කාර නිත්‍යභාවයත් සමග එකතු වෙලා. හතර දිගේදී විඥානී මේ ගියත් අපි නිත්‍ය වශයෙන් වරදවා වටහා ගත්තා. මං කිව්වේ කර අපි පැත්තට එනකොට අපි සුඛයි කියලා ගත්තා නම් අනිත් පැත්තට යනකොටත් ඒක සුඛයි කියන්න බෑ. නමුත් අපිට පේනවා නිත්‍යයි. අපි එතෙන්දි නිත්‍යයි කියන එක ගන්න වරදවා වටහා ගත්තා. සක්කාය දුට්ඨිය තුල තියෙන්නේ නිත්‍යභාවය. මේක මේ සුඛය නිසා ඇති වුණු නිත්‍යභාවයක් විදිහට වටහා ගන්න ඕනේ. ඉතින් දැන් මෙතන අපිට පේන්නේ මොකද්ද? දැන් අපි දන්නවනේ පහ තුන කියන එක අපි ජරානේ සංඥා ජරා කියලා ලකුණු කරන්නේ ඇඩ්වාන්ස් එකේ නේද? ඉතින් සංස්කාර මියගියත් පවතිනවා කියන මතය තමන් තුළ පවතිනවා. ඉතින් මෙතෙන්දි මානිය උග්‍රයි. ඒ කියන්නේ මේ වෙලාව අවස්ථාවේදී අර හොයන්නා වූ දේ ලැබුණා කියලා සතුට වෙනවා. මොකක්ද හේවේ? මිච්ඡා දිට්ඨිය. අර සූත්‍රයේ පෙන්වුවේ ඒකනේ නේද? ඉතින් මහනිදාන සූත්‍රයේ පෙන්වුවේ මේ මමේ මාගේ යන අදහස. දැන් රිවර්ස් වෙලා ආවා වුණත් එහෙනම් මට මේක නැති වුණේ නැහැ. ඒක පවතිනවා කියන එක තියෙනවා. කොහොමද වුනේ? කඩා වැදුනක් පැවතුනා. දෙපැත්තකින් ඇවිල්ලා මේ වැඩේ සිද්ධ වුණා. ඒ කිය මේ පැත්තෙනුත් ගියා, මේ පැත්තෙනුත් ආවා. මට මොකක්වත් උනේ නැහැ. ඔක හරියට කියනවා නම් ඔය කවුරු හරි අපිටම ළමයිගේ මේ පාසල යන වයස දරුවෙක් කියන්නකෝ. රස්සාවක් කරන්නේ නැති. ඉතියාගේ උරලෝසෝ නැති වෙලා. ඉතියා ටිකක් දුකේ ඉන්නවා. ඉතින් දැන් මාමා කෙනෙක් පොසත් මාමා කෙනෙක් කොහේ හරි ගමනක් යන ගම ගෙදෙට එන ගම ආවිල්ලා මොකද පුතා දුකේ ඉන්නේ කියලා. කිව්වාම උරලෝසෝක් මගේ උරලෝසෝ නැති වුණා මාමී කිව්වාම ආ පුතා මෙන්න මේක ගන්න කියලා එයා හොඳ උරලෝසුවක් දෙනවා. දැන් ඉතින් යාගේ තිබිච්ච කබල් උරලෝසුව වගේ නේ මේ හොඳ උරලෝසුවක් හම්බුනේ. දැන් ඉතින් බොහොම සන්තෝසයි. යාට ඉතින් නැචිච් එකම තමයි හොඳ කියලා නේ. යාළුවෙක් එහෙම ඇවිල්ලා අහනවා අනේ වාගේ උරලෝසුව තාම හම්බුනේ නැද්ද කියලා. ඕ නෑ අතත් එක්ක පෙන්නනවා. මේක මෙහෙමයි කියලා නේද? දැන් අරක නැතිවිච් එක දෙපැත්තකින් ඇවිල්ලා හම්බන්ද වෙලා. එතකොට අන්නේ වාගේ ඒ මේ සතුටු වීමක් කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි මෙතන ඉගෙන ගත්තා මේ සක්කාය දිට්ඨිය කියන එක. ඒක හැදීම අර රැලි දෙකක් මැරෙන එකකුයි අලුතින් එන එකකුයි සම්බන්ධ වෙලා තමයි අපිට ඒක හැදිලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දෙන්නේ මේ නන්දිය කියන එක පරාමාස ගත වීම කියන එක. එතකොට මේකේ ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ නන්දියේ යගේ අපි මෙතන ලකුණු කරලා තියෙනවා මේ ඩයග්‍රෑම් එකේ වේදනාවට මෙහා පැත්තේ. නන්දිය තියෙන්නේ වම් පැත්තේනේ නේද? වේදනාවට වම් පැත්තේ. එතකොට දැන් එයා නන්දියගේ වේදනාව ඉක්මෝලක් පැමිලා ඇවිල්ලා තියෙනවා. ඒකයි. ඒ තරම් ගැඹුරට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන දැන් අර අපි වෙන්නවනේ නිත්‍ය සංඥාවක් මෙහෙම එනවා කියලා රිවර්ස් වෙලා නේද? ඇවිල්ලා දැන් ඒක ඒ නිත්‍ය සංඥාව පසු දිසාවට යෑම නිසා ඇතිවන බලපෑම හැටියට දැන් අපි මේ සංඥාව එහෙම හොයාගෙන යනවා. මතකද අපි? අපි ආවම චේතනාවට නිකන් ආවිල්ලා නේ තියෙන්නේ. දැන් චේතනාවෙන් අපි සංඥාවට යන්නේ. ඒකයි අර හත් වෙනි සයිඩ් එක මතක තියාගන්න ඕනේ කිය. එතකොට දැන් මේ නිත්‍ය සංඥා පසු දිසාවට ඇතිවන බලපෑම තමයි මෙතන තියෙන්නේ. මෙතන දාලා තියෙනවා මේ දිට්ඨියන්සී උපකාරයෙන් නන්දි පරාමාස ගත වෙනවා කියන එක. ඉතින් මේක නිකම්ම තේරුම් ගන්න නෙමෙයි තියෙන්නේ. අර අපි දන්නා ඔය මාළුවෙක්ගේ කතාවක් එහෙම අපි කියලා තියෙන්නේ. මාළුවා පීන පීන හිටියක් ගලක් උඩින් ගියා. වතුර පොඩ්ඩක් ගම් වතුර ඇවිල්ලා වැඩි වුණා. ඒකෙන් ඇදගෙන වැටුණා. දෙවැටලා කුඩු වෙලා ගියා. ඒත් ඉතින් ඒක නිකන් ඉන්නේ නැහැ නේ. පල්ලෙහාට වැටුණාම කොහොම හරි දඟලලා වතුර ගහනවා වගේ නේ. එතකොට එයාගේ තියෙනවා ඉතින් පවතිනවා කියන අදහස ඒත් තියෙනවා. එතකොට දැන් ඒ පැවතිය හැකියි කියලා මේ සංඥාවට මේ ස්පර්ශවලින් මේ පැත්තෙන් එනවා. ඉතින් දැන් අන්නේ අර්ථයෙන් මෙතන බලන්න ඕනේ. දැන් ඕගොල්ලෝ දන්නවා මෙතන වේදනාවත් එක මේ පැත්තේ තණ්හාව කියන එක ලකුණු වෙනවා නේද? වේදනාවෙන් තණ්හාව කියන එක. ඉතින් දැන් මේක තමයි අපි සාකච්ඡා කරලා තියෙන ඔය ඇතිලිය ඇති තණ්හාව. දැන් පොළොව යටින් හරි පොඩි උල්පතක් ඇවිල්ලා හරි අර වරල ගහලා වතුර ටිකක් මෙහෙම කරලා අර පොළොව යටින් වතුර ටිකක් හරි අරගෙන ඒ සතායේක පැවැත්ම පවත්නවා නේ. ඉතින් මේක තීරුම් ගන්න හොඳම දේ තමයි ඔය දොළු දුක කියන එක. දැන් අපි හිතමු මේ කාන්තාවක් ඒ ප්‍රෙග්නන්ට් වෙලා ඒ ඉන්න අවස්ථාවකදී එයාට ආහාර එයා හොයනවා නේද? එතකොට එක පැත්තකින් එයාට ආහාරය නිසා වෙන සුඛේ තියෙනවා. අනිත් පැත්තෙන් ඉතින් දැන් දෙන්නේ කොට කණ්ඩ වගේ තියෙනවනේ මමත් පවතින්න ඕනේ ළමයාත් පවතින්න ඕනේ කියලා නේද? එතකොට දැන් ඒ අන්න ඒ වගේ ඔයගලන්ට පේනවනේ ඉතින් මේ වේදනාවයි නන්දියයි මේ මේ තණ්හාවයි නන්දියයි දෙකම එකතු වීම කියන එක තියෙනවා. එතකොට ඒක පැවැත්වීමට කැමැත්ත. ඉතින් ඒ කියන්නේ අන්තිමට නන්දියට කැමතුණා කියන්නේ පුන පුනා මේ යන්න කැමති වෙලා තියෙනවා. අන්න දොළදුක වශයෙන් ඒක කල්පනා කරන්න. ඉතින් ওই දොළදුක කියන එක කාන්තාවත් එක්ක බැලුවහම දැන් අපිට පේනවා කාන්තාවට විතර නෙවෙයි පුරුෂයාටත් ඒ දොළදුක කියන එක තියෙනවා කියන එක. ඒ විදිහට ගත්තාම එතකොට බොහොම ගැඹුරු දෙයක් එතන බැලුවහම. එතකොට දැන් මෙතන එහෙමනම් අපිට පේනවා දැන් ආපහු අර බෙල් ෂේප් කර්ව් එක හැදීම කියන එක තියෙනවා. දැන් මෙතන පෙන්වන ආපහු එන රැල්ලේ යගේ අර C2 පැත්ත කළු රේඛාව විදිහට අපි සලකනවා. ඉදිරියට එන රැල්ලේ A2 පැත්ත. ඒක තමයි මේ රතු රේඛාව කියන එක. අන්න මේ දෙක එකහ වෙනවා. දැන් ඉතින් මේ අගයන් දෙක එකහ වුණා මොකද වෙන්නේ? හරියටම ආපහු අර ඉස්සෙල්ලා වගේම අන්න නාම රූප කියන තැන අන්න අපිට ඇතුණ සක්කාය දිට්ඨිය. දැන් මෙතන තිබිච්ච සක්කාය දිට්ඨිය ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය තිබු දකුණු පැත්තේනේ. මැද්ද කොළොම් එක නේද? දැන් ඒක ආව වම් පැත්තට. ඒ කියන්නේ අපි විඥානයේ පැත්තේ ඉඳන් චේතනා සංඥා රූප හොයාගෙන යනකොට අන්න සක්කාය දිට්ඨිය කියන එකත් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට. ඒකත් පීනගෙන එනවා වගේ එනවා නේද? ඒතර සීලබ්බත පරාමාසයේ එතන ඊළඟට එනවා. ඒක තිබුණේ මෙතන ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය මේ පැත්තේ සීලබ්බත පරාමාසය දැන් ඒක ඉස්සරහට අවිල්ල තිනවා. විචිකිච්ඡාව එතෙන්ට අවිල්ල තිනවා. එතකොට මේ ආගයන් දෙක එකහ වෙච්ච තැනදී එකතු කළාම ඉතින් අපිට මේ පල්ලෙහා මේක ඇති වෙනවා. සක්කාය දිට්ඨිය වම් පැත්තට ගිහිල්ලා තිනවා. සත්‍ය වශයෙන් විචිකිච්ඡාව කියන එක මේ යන පැත්තේ තමයි තියෙන්නේ. සකයන් තියෙනවනේ මේ යන කතාව නේද? ඒ කියන්නේ මෙතන මේ විචිකිච්ඡාව තියෙන්නේ මොකද්ද? මේ සංස්කාර පැවතිය හැකිදයි කියලා තමන්ට සැකයි. මේ විදිහට තිබුණාට. එතකොට සීලබ්බත පරාමාසය කියන එක මේක මැද්දේ තියෙනවා. එතකොට මේක පෙන්නවා මේ නන්දියත් පහේ පහේදී ගත්ත හටගත් අත්තායන් අදහසත් තුන්වෙනි පිටුවේදී සාකච්ඡා කළ නිත්‍යභාවයට වඩා තුනු තුනී වූ නිත්‍යභාවයක් සක්කාය දිට්ඨි තුල ගැබ් වෙලා තිනවා කියලා. ඇයි මේ තුනී උච්ච නිත්‍යභාවයක් සක්කාය දිට්ඨි තුල ගැබ් වෙලා තිනවා කියන්නේ? දැන් බලන්න මේ දැන් මේ හයර හය වෙනි රවුම හතරනි කියන්නේ. ඉතින් මේකට ඉස්සෙල්ලා මේ පහ තුන එහෙම සිද්ධ වෙලා නැති තියෙන්නේ. පහ තුන කියන්නේ සංඥාවේ ජරාව. ඉතින් සංඥාව ජරාව තුන වුණා නම් චිත්තය තුළ එම සංඥාව නිසා වූ ව්‍යාධි ස්වභාවය හට ගන්නවා. සංඥාව ජරාව උනේ නිකන් නෙමෙයි නේ. මගේ පැත්තට හුලං එනකොට මම සැපයි කිව්වා. අනිත් පැත්තට ගියාම සැපයි කියන්න බැහැ වෙන වෙනසක් වෙලා තියෙනවා. එතකොට එහෙමනම් අර ඉස්සෙල්ල වගේම කියන්න බෑ. අර වගේම ඉස්සර වගේම මට හොඳට හුලං පාර වදිනවා කියන කතාව කියන්න බෑ. එහෙමනම් තුනී වෙච්ච නිත්‍යභාවයක් තමයි අනේ ඒකෙදි තියෙන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය තුළ ගැබ් වෙලා තියෙන්නේ. එතකොට පරාමාසය වන්නේ චේතනා ආගිය. කොමුණ චේතනා ආගියද පහ පහ දී අපි සක්කාය දිට්ඨිය නිරූපණය කළ සුඛේ නිසා ඇතිවෙච්චා වූ නිට්ටිභාවය කියන එක. එතකොට දැන් ඉතින් ඕගලන්ට පේනවා ඔය දැන් දිට්ඨියගේ අඩු වෙලානේ නේද? ඇයි නිට්ටිභාවය තුනේ වුණා කියවනේ? පහ තුන සංඥා ජරා වුණාට දැන් දිට්ඨිය අඩු වුණත් අපිට නන්දිය මගින් හරි චිත්ත ධාරාව පවතිනවා. පේනවද මේ ගේම් එකේදී එක එක්කෙනා ඉස්සරහට එනවා නේ? දැන් එයා පේනවා මේ අර ඉස්සෙල්ලා පේනවා දෙපැත්තකින් ඇවිල්ලා සම්බන්ධ වෙලා මගේ වැඩේ හරි ගියා කියලා. හොරලෝසු හම්බුණා වගේ. දැන් කියනවා මගේ නන්දියෙන් හරි මම මේක පැවැත්තුවා. අර දොළ දුකේ කතාව බලන්න තින්. බබයි මයි කොහොම හරි දැන් පිටස් මිනිසුන්ට ඉතින් බබත් බඩට ඇවිල්ලා ඊට පස්සේ ඉතින් කණ්ඩත් නැති වෙනවා නේ. ප්‍රශ්න ඇති වෙලා ගෙවල් වල රස්සාවල් නැති වෙලා නේ. කියනවනේ මම කොහොම හරි ජීවත් වුණා කියන්නේ. මම නන්දියෙන් හරි මේක පැවැත්තුවා කියන එක තියෙනවා. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේදී ඕගලන්ට පේනවා අපි මේ කතා කරන්නේ ජරාව ඉඳන් ව්‍යාධිය පල්ලෙහා ලයින් එකේ උඩ චේතනාව ඉඳන් සංඥාවට එන්නා වූ වගේ තමයි කතාව තමයි මේ පෙන්නන්නේ. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 6 වෙනි රවුමේ 4 වෙනි පියවරේදී නන්දිය පරාමාසගත වුණාට පස්සේ අපි අහංකාර වෙන්නේ. මේදී තමා රූපයයි ගැනීමත් ඒ කියන්නේ අත්තනිවා රූපක්. අහංකාරය නිසා රූපේ සතුරු සෙවීමක් කියන එකත් සිදු වෙනවා. එතකොට සංඥා වේදනා දක්වාම පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ මේ හතර වීමෙන් පස්සේ කියන එක තියෙනවා. එතකොට සංඥා වේදනා දක්වාම ඒකේ පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක පැහැදිලි කරන්න හොඳ දේ තමයි, දැන් අපි දන්නවා මේ මිනිස්සු මේ සංගීත සම්දර්ශන තියෙනකොට ඉතින් නටනවා නේද? ඒ දවස් තුනක බයිලා ජෝතිපාලයිල බයිලා සින්දුවක් කියනවා කියලා. ඒ පාර ඉතින් හොඳට නටනටයි නම. ඉතින් නටනටයි ඉන්නකොට දැන් අපි තුම ඊළඟට අර ඕගනයිස් කරන එක්කෙනා දැම්මයි කියලා මේ අමරදේවගේ වගේ සින්දුවක් ඉස්සරහට නේ. දැන් ඉතින් අරගොල්ලන් නටනට හිටු මේක එකට ගැළපෙන්නේ නැහැ මේක. දැන් ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඕනෝ කියලා ඉල්ලන්නේ අරයගෙන් තමයි ඉල්ලන්නේ one more කියලා නේ. මොකද මම දැන් නටනටයි ඉන්නවා, මේ නටන මට නටන එකට ගැළපෙන මම සින්දුව හොයනවා. සින්දුව නිසායි නැටුවේ. දැන් නටන එකට ගැළපෙන සින්දුවක් සිවීම තමයි මේකෙ සිද්ධ වෙන්නේ. එතකොට අන්නේ අර්ථය තමයි මෙතන කල්පනා කරන්න ඕනේ. තමන්ගේ අර අහංකාර කතාව. ඒක ඇති වෙලා තියෙන්නේ මම නටනවා ඒ කතාවට මෙතනින් ඇවිල්ලා තිනවා. අපි සංඥාවෙන් මෙතන ඒ සිවීම කියන එක තියෙනවා. අර වාගේ අගයන් දෙන දේවල් තමයි ඕනේ. එතකොට දැන් මෙතන පෙන්වනවා මේ සක්කාය දිට්ඨියේ දැන් අපිට මේ සංඥාවත් එක්ක පෙළ ගැහිලා මෙතන ආපහු අර බෙල් ෂේප් කර්ව් එක එතන හැදිලා තියෙනවා. මේ ෆ්ලැට් එක හැටියට, ඒ කියන්නේ මේ කර්ව් එක මැරෙන්නේ නැහැ නේ. මේක ෆ්ලැට් වෙලා පවතිනවා කියන එකයි. සංඥා සංග පෙළ ගැහිලා තියෙනවා. ඊළඟට සක්කාය දිට්ඨිය තුල ගැබ්බු තියෙන්නේ ආහංකාරය නිසා ඇතිවන්නා වූ අතිමාන ස්වභාවය කියන එක. මේක තුල සුඛ, අත්තා, නිත්‍යයට අමතරව මානිය කියන එක පවතිනවා. දැන් අරයට නටන්න සින්දුව හම්බ වුණා නම් නටන එකට ගැළපෙන්න දැන් එයාට තියෙනවා මම නටනවා මට නටන්න මට සින්දුව තියෙනවා. තේරුණාද? ආන් ඒ වගේ එයාගේ මානිය වෙලා තියෙනවා. සීලබ්බත පරාමාසය තුල නන්දිය, පහපා, දිගත් ආත්තා, සුළුමු, සුකම, නිත්‍ය ආදී වූ නාම රූප ලෙස තැන්පත් වෙලා තියෙනවා. එතකොට දැන් මෙතන දැන් අපි බැලුවා අර දිට්ඨියගේ අඩු උනත් නන්දිය මගින් හරි පැවතුණා කියලා අපි ඉස්සෙල්ලා පෙන්නුවා නේද? ඉතින් එහෙමද මිච්ඡා දිට්ඨියක් අපිට ඇති වෙනවා නේද? එතකොට දැන් මුතන වෙන්නේ මොකද්ද? මේ මමංකාරයට මිච්ඡා දිට්ඨියක් කවෙලා අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට රූප සොයන්නේ ඒවා ලැබෙන්නේ පෙර අත්තාය ලැබුණායයි කියලා. ඒක තමයි මේ මෙතන පෙර අත්තා කියලා තියෙන්නේ කියලා සතුට වෙලා මාන වෙනවා. ඉතින් මේක තවදුරටත් තීරුම් ගන්න පුළුවන්. ඔය අපි හිතමු මේ අස්සේ කුඩ ඉන්නවා මිනිස්සේ. ඒ මිනිස්සයා තමයි සංඥා. එතකොට අස්සයා තමයි අස්සයාගේ ඔළුව ගන්න චේතනාව හැටියට. ඒ මිනිස්සයා ඉන්නේ පරාමාසයේ උඩ. අස්සයාගේ පරාමාසයේ කියන තැන උඩ තමයි ඒ ඉන්නේ. එතකොට සංඥාව චේතනා දෙක එකහුව වෙලා අහංකාරය සහ මමංකාරය කියන එක ඒ අතර ඒක තියෙනවා. වෙනස හොයාගන්න බැරි තරමට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඒ අපි දන්නවා සංඥා චේතනාව වලින් විඥානෙ හැදෙනවා කියන එක නේද? ඉතින් මේක තියෙන්නේ දැන් ඔය විදිහට බැලුවහම සංඥාවේ චේතනා හොඳට අවබෝධ කරගන්නත් පුළුවන්. දැන් සංඥාවෙන් අපි පෙන්වන්නේ මානසිකාරය මෙන්න මේ පැත්තට යන්න. අර පැත්තට අස්සයට කකුලෙන් ගහන මේ පැත්තට යන්න කියලා නේ. සංඥාව මේ පැත්තට තමයි යන්න ඕනේ කියලා. එතකොට දැන් ඉතින් දැන් මේ අහංකාරයලා ඉන්න මේ අස්සයා උඩ මම ඉන්නවා කියලා නේද? එතකොට අහංකාරය මමංකාරය දෙන්නම අන්න හොඳට නැංවිලා ඉන්න අවස්ථාවකට. ඉතින් ඕකේ තවත් අවස්ථාවක් තියෙනවා. වැලක් වෙලාවට ඔය අස්සයා යනවා එයාට කැමති විදිහට. දැන් අපි තුන් වැලක් එහෙම උඩින් තියෙනවායි කියලා. එතකොට අස්සයා පාතයි. එතකොට දැන් අස්සයාට ප්‍රශ්නයක් නෑ අස්සයා යනවා. මිනිස්සයා දෙකට නැමිලා හරි අරකින් වෙනවා. එතකොට සංඥාවෙන් නෙමෙයි මේ වෙලාවේ චේතනාවෙන් අරක දුවනවා කියන එක තියෙනවා. වෙනවද? සංඥාවෙන් තමයි අස්සයාව මෙහෙ වෙන්න කියලා. නමුත් දැන් මේ චේතනාවෙන් යනකොට අස්සයා ඉතින් වැලක් වෙලාවට එයාට කැමති විදිහට යනවා. ඉතින් දැන් මෙයා අහංකාරයලා ඉන්නවා මං මේ අස්සයා උඩ ඉන්නේ. දැන් අනිත් මිනිස්සු පයින් යන්නේ. මං යන්නේ අස්සයා උඩ කියලා නේද? එතකොට හොඳට ඒ අහංකාරය කියලා ඉතින් මේ වෙලාවේදී මේ දිට්ඨි උපාදානිය කියන එක බොහොම ස්ට්‍රෝං වෙලා තියෙන අවස්ථාවක් මේ පෙන්වන්නේ. හොඳට ගැළපෙලා තියෙන අවස්ථාවක් නේ. එතකොට දැන් අපි එහෙමනම් මේ පස්වෙනි ස්ලයිඩ් එක ඉගෙන ගත්තාම අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එක 8 වෙනි රවුම 2 වෙනි පියවරේදී ඒ රූපයට සුඛයයි කියලා පැවරීම දිට්ඨි අනුසය හරහා සිදු වෙනවා. මෙතෙන්දි රාග සල්ලේ මගින් රූපය ස්පර්ශ කරනවා. එම නිසා සක්කාය දිට්ඨිය කියන එක වම් දිසාවට ඇවිල්ලා තියෙනවා. ඒක ස්පර්ශයත් එක්ක පෙළ ගැසලා තියෙනවා කියන එක තියෙනවා. එතකොට තාමත් අපි පේනන්නේ අර එක රැල්ලක් උඩට තව රැල්ලක් හැදිලා තියෙන ස්වභාවය. ඒක උගලන්න පේනවා සංඥාව දකුණු පැත්තට ගෙහින් තියෙනවා කියන එක. මේක අර පීරගෙන එනවා වගේ බලන්න ඕනේ. විඥාන ආහාර ඉඳන් අපි එනවා සංඥාව දැන් ඉතින් සංඥාව පහු කරලා ස්පර්ශය දක්වාම ඇවිල්ලා තියෙනවා. එතකොට මේකෙන් පෙන්නනවා මේ සක්කාය දිට්ඨි තුල ගැබ් වෙලා තියෙන රූපයට සුඛ යන මතේ පැවරීමත් එමාගේට රාග වීමත් අන්න ඒකට තමයි නන්දි රාගය කියලා කියන්නේ. අර වම්මික සූත්‍රය අපි ඉගෙන ගන්න ඕන නන්දි රාගය කියලා. අන්න ඒක තමයි මේ පෙන්නන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි තුල තියෙන මේකේ අර සුඛය කියන මතේ. ඒත් මේක බිඳෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව පවතිනවනම් ඕගොල්ලන්ගේ ගේ කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව පවතිනවනම් ඉතින් Tamanට ඒකෙන් තියෙනවනේ. ඒක මේ සුඛයක් නේද? මගේ ගේ කැඩුනේ නැහැ. අන්න ඒ වගේ. ඒත් මේ රළපහර බිඳෙනවා. බිඳුනට මේ දෙක යාවෙලා අනිත් එකත් එක්ක යාවෙලා කොහොම හරි එක පැවතුනා නම් එනම් මගේ වැඩේ හරි. එතකොට අන්න ඒකට මේ රාග වීම කියන එක තියෙන එක තමයි නන්දි රාගය කියලා කියන්නේ. එතකොට මෙතන නන්දි රාගයේ සක්කාය දිට්ඨි කතාව. එතකොට සීලබ්බත පරාමාසයට දින්න. අහංකාරාගේ සංඥාවක් විදිහට මේ අවස්ථාවේදී පවතින. ඉතින් විචිකිච්ඡාව කියන එකේ නාම රූප පැවතිය හැකිදයි කියලා එයාට සැකයක් තියෙනවා විචිකිච්ඡාව ගත්තාම. ඉතින් දැන් අපි මේ කාරණා තුනක් බැලුවානේ. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා බැලුවා 1 2 3 කියලා නේද? ඒකයි මෙතන තියෙන මේ හතරවෙනි කාරණාව. ඉතින් මේ කාරණා හතර මගින් අපිට මේ ටේබල් එකක් හැදෙනවා. අන්න ඒක බලමු අපි හත්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. එතකොට මේ හත්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා උඩ මේ පැත්තට පල්ලෙහාට පේලිය දාලා තියෙනවා. මේකේ සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියලා කොලම්ස් ටික තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් අපිට මුලින්ම දැන් ඒකම තමයි මේ පල්ලෙහා උගලන්ට පේනවා. මේ රවුම සහ පියවර කියලා පල්ලෙහෙන් ලකුණු කරලා තියෙනවා. උඩ ලකුණු කරලා තිනවා මේ පේලිය 1 2 3 4 කියලා නේද? ඒක තමයි මේ පෙන්නන්නේ 1 2 3 4 කියලා. ඉතින් පළවෙනි පේලිය බලන්න අපි අර කිව්වනේ ජාති ඉඳන් අපි ජරාවට යනකොට විඥානේ ඉඳන් චේතනාවට යන එක. ඒකනේ අර පහ පහ අත්ත හැදුනේ නේද? ඒතර සක්කාය දිට්ඨිය තුල අපි මේ වෙලාවේ කිව්වා පහ පහ අත්ත සුඛය නිසා ඇතිවෙන්නා වූ නිත්‍යභාවය තියෙනවා කියලා. සීලබ්බත පාරාමාසය තුල සුඛයි. අනාගත භවයේ දැඩිව ගැනීම කියන එක අර සුඛය කියන කතාව වල සිද්ධ වෙනවා. ඒතර විචිකිච්ඡාව කියන එක මෙතන තියෙන මේ සුඛයි කියන එක එයාට සැකයක් කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ අර තමන්ගේ පැත්තට එනකොටම පුලම් පාර එනකොට වදිනකොට සැප නම් අනිත් පැත්තට යනකොටත් සැපයිද නැන්නේ. එතකොට ඒක සුභය ගැන සැකයක් තියෙනවා. අර රිවර්ස් වීම නිසා. අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක ඒක මතක තියාගන්න අනිත් පැත්තට යනවා කියන්නේ. එතකොට දෙවෙනි මේ පේලිය වෙනකොට ඒ කියන්නේ ඕගලන්ට පේන මේ චේතනාව ඉඳන් සංඥාවට යන කතාව නේද? එතකොට නන්දියේ පහ පහ අත්ත සුළුමු සුකුමාගේ කියන එක මේ සක්කාය දිට්ඨිය කියන කොලම් එකේ තියෙනවා. ඉතින් සුළු සුකුමාගේ කියලා කියන්නේ අපි කිව්ව පහ තුන සිද්ධ වුණානේ. පහ තුන සිද්ධ වුණා නම් ඉතින් අර රිවර්ස් වෙලා තියෙනවා. ඒතකොට රිවර්ස් වුණාම ඉතින් අපි දන්නවා අප්‍රී සංපයෝග, ප්‍රී විපයෝග ඒවායන් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් සීලබ්බත පරාමාසයට එන්නේ අන්න පළවෙනි පේළියේ තියෙන එක නේද? බලන්න පළවෙනි පේළියේ පළවෙනි කොලම් එකේ තියෙන එක තමයි ඒවිල්ලා තියෙන දෙවෙනි කොලම් එකට අර සුඛය නිසා ඇතිවන්නා වූ නිත්‍ය භාවය කියන එක. සක්කාය දිට්ඨිය දෙවිච්ච එක සීලබ්බත පරාමාසයට ඒක හරිනේ නේද? දැන් අපි මොකක් හරි එකක් අරගෙන යනවා නම් අපිට මුලින් හම්බුණා නම් යම් කිසි දෙයක් ඊළඟට හම්බ වෙනවා අර ඊට එහා පැත්තේ තියෙන එක වම් පැත්තේ තියෙන එක. දැන් අපි යන්නේ විඥානේ ඉඳන් රූපය දක්වා නම් ඉතින් අපිට පේනවා අර සක්කාය දිට්ඨිය දෙවිච්ච එක එනවා කියලා මේ පැත්තට. ඒතකොට නිත්‍යයි කියන එක මෙතනදී සකේ බවටපත් වෙනවා. හතර හත් දෙකේදී විඥානේ මේ ගිය ඇඩ්වාන්ස් එකේදී අපි ඉගෙන ගන්නවා. එතකොට තුන්වෙනි පේළිය එනකොට අන්න අපිට අහංකාරය කියන එක දෙනවා. අර අපි කිව්වේ අර නටන මිනිස්සයා එකට සින්දු හොයනවා කියලා නේද? එතකොට ඒක හම්බ වෙලා යා අහංකාර කතාව කියන එක තියෙනවා. එතකොට සීලබ්බත පරාමාසය නන්දිය පහ පහ අත්ත සුළුමු සුඛම නිත්‍ය කියන එක එනවා. ඒ කියන්නේ අර දෙවෙනි මේ රෝ එකේ පළවෙනි කොළොම් එකේ තියෙන ආගේ තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන නන්දිවන්නේද කියන එක සැකයි. ඒ කියන්නේ 6 4 වෙනකොට අපිට ව්‍යාධිය සිද්ධ වෙලානේ. එතකොට ව්‍යාධිය සිද්ධ වුණා නම් ඉතින් අපිට නන්දියක් තියනවද කියන එක සැකයි. ඊළඟට 4 වෙනි පේළිය එනකොට දැන් ඔයගලන්ට පේනවා අපි මේ යන්නේ මේ සංඥාවෙන් ඉඳන් රූපේ කරා ගමන් කරන්නා වූ එක නේද? එතකොට ඒ වෙලාවේදී මෙතන තියෙනවා මේ සක්කාය දිට්ඨියට නන්දි රාගේ. ඉතින් මෙතන අපි සිහිය තියාගන්න ඕනේ රූපයට සුඛයයි කියන මතේ පවරා ඇති බව කියන එක. මොකද අපි මේ මැරෙලා වුණා වුණත් අපි ඉපදින්න කැමැත්ත තියෙනවා. මොකද අපි කලින් රූපයට සුඛයි කියලා මතේ පවරලා තියෙනවා. එතකොට දැන් මෙතන සීලබ්බත පරාමාසයට එන්නේ අන්න අර අහංකාරාගේ නේද? ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය, පෙර සක්කාය දිට්ඨිය තිබුණා වූ ඒ අහංකාරාගේ තමයි මෙතන එන්නේ සීලබ්බත පරාමාසයට. ඊට පස්සේ ඉතින් විචිකිච්ඡාව අහංකාර සංඥාව මගේ කියලා ගන්න වටිනවද කියන එක මෙතෙන් දිනනවා. එතකොට අපි පෙන්නවා මේකේ ගමන් කරනකොට ඒ දැන් 5-3 කියන එක ඒ සංඥාව ජරා පෙර නිත්‍ය සංඥාව රියොසීම සමග මේ පසු දිසාවට ගමන් කිරීම කියන එක අපිට ආරම්භ වීම කියන එක සිද්ධ වුණා. එතකොට ඊළඟට අපිට පේනවා මේ සංඥාවේ ඉඳන් අපි රූප දක්වා එීම කියන එක සිද්ධ වෙනවා. ඒ වගේම ව්‍යාදීන් ඉඳන් අපි මරණය දක්වා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. සංඥාවෙන් ඉඳන් රූපයට යනකොට ව්‍යාදීන් ඉඳන් මරණය දක්වා ගමන් කිරීම කියන එක. ඒක 8 රවුමිති තමයි ඒක ආරම්භ වුණේ. එහෙමනම් අපිට පේනවා රවුම 5 6 7 8 වෙනකොට මරණය. 1 2 3 4 වෙනකොට ජාතිය කියන එක ඇති වෙනවා. 1 2 3 4 ජාතිය. එතකොට 5 6 7 8 වෙනකොට මරණය කියන එක සිද්ධ වෙනවා කියන එක. දැන් ඔය සංඥාව ඉඳන් අපි රූපය කරා ගමන් කරනකොට ඒ කාම උපාදානිය කියන එක ප්‍රබලයි. මතකද 12 දුකත් හැදිලානේ ඇවිල්ලා තියෙන්නේ. 6 4 මතකද? එහෙම ඇවිල්ලා නැති දැන් මේ අවස්ථාව වෙනකොට අන්න ඉතින් රූපය අර බබෙක් ඇවිල්ලා අම්මා ළඟට දුවගෙන යන්නේ නේ. ආන් ඒ වාගේ ඉතින් මේ කාම උපාදානියන් කියන මෙතන කොහොම මේ ප්‍රබල භාවයට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේකේ දැන් භාවනාව කියන එක බලන්න. දැන් අපි පටන් ගත්තොත් ඉතින් එහෙම තුන්වෙනි විචිකිච්ඡා කොලොම් එකේ අපි පටන් ගන්නවා මේ දෙවෙනි රෝ එකෙන් පටන් ගන්නවා. එතකොට මෙතන පෙන්වනවා මේ නිත්‍යයන්න සැකවන්නේ කියලා නේද? ඉතින් ඒක පල්ලෙහාට බලාගෙන ඉන්න. පල්ලෙහාට බලාගෙන ආවම ඕගලන්ට එනවා මෙන්න මේ විදිහට. අනිත්‍ය නම් මෙතන දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවනම් මගේයි කියලා ගන්න වටිනවද කියන කතාව කියවෙනවා. අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවනම් මගේයි කියලා ගන්න වටිනවා. ඊට පස්සේ අපි එනවා මේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට. හතරවෙනි රෝ එකේ මොකක්ද ඒක කියවෙන්නේ? අපිට පේනවා මගේයි කියලා ගන්න නොවටිනවා නම් නන්දි වීම වටින්නේද? ඒ කියන්නේ රූපයට සුඛයයි කියලා පැවරීම වටින්නේද? පල්ලෙහාට ආව මේ පැත්තට එන්න. ඊට පස්සේ ඉතින් මෙතෙන්දී හරියට කරා නැති නිරෝධෙ හිටන් ඇති වෙනවා. මේක කරන්න වටිනවද කියන එක. ඊළඟට ආපහු අපිට පේනවා මෙතනින් අපි යන උඩට. ඒ කියන්නේ සක්කාය දිට්ඨි කොළඹේ පල්ලෙහැන් පටන් අරගෙන අපි උඩ පැත්තට යනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? නන්දි වීම නොවටින්නේ නම්, ඒ කියන්නේ මෙරි ඉපදීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛවන්නේ. සරිත් හාමුදුරුවන්ගෙන් ඇහුවා භික්ෂුන් වහන්සේ නම මේ මොකද්ද දුකයි කියන්නේ කියලා. ඒතර සරිත් හාමුදුරුවෝ කිව්වා ඉපදෙනවා නම් දුකයි, ඉපදෙන්නේ නැත්නම් සුඛයි කියලා. එතකොට අන්න මේ විදිහට දැන් මේ විදිහට අපි බලාගෙන යනවා. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා මගේ කියලා ගන්න වටිනවද? මගේ කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දි වීම වටින්නේද? මැරලා ඉපදෙන්න වටිනවද? එතකොට මැරලා ඉපදෙන්න වටින්නේ නැත්නම් තමන් කල්පනා කරනවා දුකවන්නේද සුඛවන්නේද? ආපහු රූපයක් හොයාගෙන යන කතාවනේ මේ පෙන්නන්නේ නේද? එතකොට ඒක යන්න වටිනවද? එතකොට සත්‍ය වශයෙන්ම ඒක අපිට පේනවා ඒක සුඛ වෙනවා කියලා එහෙම යන්න වටින්නේ නැත්තම්. එතකොට ඒක තමයි මේ භාවනාව හැටියට ඕගලන්ට ගන්න තියෙන්නේ. ඉතින් අර බලාගෙන එනවා කොයි ආකාරයට මේක සිද්ධ වෙන්නේ කියලා හැදෙන විදිය බලාගෙන ඇවිල්ලා මේ අන්තිමට සමරේක හැටියට මෙතන මේක බැලුවෙන් පස්සේ ඉතින් ඒක තමයි බොහොම ප්‍රබල භාවනාව. හැබැයි ඉතින් අර කාරණාවන් මතක තියෙන්න ඕනේ යන්නේ එකයි මේක තියෙනවා. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට එමු 8 වෙනි ස්ලයිඩ් එකට. මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අර අපි පෙන්වන්නේ සුළුමු සුකුම කියන එක. ඒතෝ ඒ සූක්ෂමයි කියන එක සුකුමයි කියන එක අර්ථ දක්වනවා ස්ත්‍රීන්දී පුරුෂින්දී ජීවිතින්දී අන්න ඒවා ආකාශ ධාතු ඒවා ඇවිල්ලා ඒ සුකුම රූපයි කියලා කියනවා කියලා. ඊළඟට මේ සුකුමෙච්ච වේදනාව කියන එක අර්ථ දක්වනවා අකුසල වේදනා ඕලාරිකයි. කුසල අභ්‍යාකට වේදනා සූක්ෂමයි. අභ්‍යාකටයි කියලා කියන්නේ කුසල් හරි අකුසල් හරි නොවන දේවල්. ඒ කියන්නේ ආනින්ජාපි සංස්කාරයෝ කියන ඒවා. ඒ වගේ මගඵල චිත්තයෝ තේමදීයි. අභ්‍යාකටයි කියන එක තේමු. එතකොට ඉතින් ඕවාගේ ධර්මිකෙන් හරි ජීවත් වෙලා ඉන්නවා කියලා හිතනවා නම් ඉතින් පළවෙනි පෙළිය රෝ එක ඒ පළවෙනි තීරු කොලොම් එක ඒකේ සඳහන් වෙන නිත්‍යභාවය කියන එක අපිට ඇති වෙනවා. එතකොට මීලකට මේකේ මේක සාපේක්ෂව යන දෙයක්. දැන් ගන්නවා මේ කුසලයි අකුසලයි කියන දෙකම ඕලාරිකයි. දැන් ඉස්සෙල්ලා කිව්වනේ අකුසල වේදනාවට සාපේක්ෂව මේක මේ සූක්ෂමයි කිව්වා කුසලයි. දැන් කියනවා කුසලයි අකුසලයි දෙකම ඕලාරිකයි. අභ්‍යාකට වේදනාව කියන එක ඒක සූක්ෂමයි කියලා. එතකොට දුක් වේදනා ඕලාරිකයි සුඛ වේදනා අදුකම සුඛ වේදනා සූක්ෂමයි. ওই විදිහට සාපේක්ෂව යන්නා වූ දෙයක් මේ පෙන්නනවා. ඊළඟ සූක්ෂම වේදනා කියන සංඥා කියන එක පෙන්නනෝ පටික සම්පස්සේ උපන් සංඥා ඕලාරිකයි. ඉතින් අඹ ගෙඩියක් කාලා නේද? හරි රසයක් නැතුව ඉස්සෙල්ලා වගේ ටේස් බඩ්ස් නැතුව ඉතින් Tamanට ඇති වෙනවා මේක. ඊළඟ අධිවචන සම්පස්සේ කියන එක සූක්ෂමයි. ඒකනේ. අපි රූපේට එහෙම සුඛයි කියලා කියන්නේ නේ. රූපේ සුඛයක් නැති වුණාට. ඒක සූක්ෂමයි. අකුසල සංඥා ඕලාරිකයි කුසල අභ්‍යාගත සංඥා සූක්ෂමයි කියලා මේ විදිහට පෙන්නනවා. ඒ විදිහට පෙන්නවා මේ සංස්කාරයන්. අකුසල සංස්කාරය ඕලාරිකයි. කුසල අභ්‍යාගත සංස්කාරය සූක්ෂමයි කියලා කියනවා. ඒ වගේම අකුසල විඥාණය ඕලාරිකයි කුසල අභ්‍යාගත විඥාණය සූක්ෂමයි කියලා පෙන්නනවා. මේ පෙන්නා දෙන්නේ අර අපි සූක්ෂමයි කියන වචනේ භාවිතා කළා මොකද ඒ අදහස් කරේ කියන එක තමයි මේ පෙන්නා දෙන්නේ. එතකොට දැන් එහෙමනම් මේකේ කොහොමද භාවනාව කරන්නේ? අපි බලාගෙන ඉනෝ මේ සක්කාය දිට්ඨිය හැදෙන හැටි. මේකේ මේ තුන්වෙනි ස්ලයිඩ් එක බොහොම වැදගත්. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගත්ත අපි මේ සංස්කාර නිසා ධාතු වරදවා ගන්නවා. ධාතු නිසා සංස්කාර. සංස්කාර නිසා ධාතු වරදවාට ගැනීම කියන එක දෙන. එහෙනම් අපිට පේනවා අර අපේ විඥානීය අපි දැන් මරණය කියන එක ඇති වුණා විඥානීය ආපෝ රූපී සොයාගෙන ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා කියන එක. ඉතින් අන්න ඒක තමයි මේ රිවර්ස් වෙලා එන එක අපි පෙන්වන කොහොමද රිවර්ස් වෙන්නේ කියලා අංශක 360 කර කියලා නේද. ඊට පස්සේ අර හතරවෙනි රවුම මේ පස්වෙනි රවුම දක්වා ඇවිල්ලා 5-3 කියන කතාව. ඒකට ඉතින්දී අපි සරලව තේරුම් ගන්න පුළුවන් වෙන පෙන්නවා වතුර පාරක් රැල් දෙකක් එක රැලක් වැටුණා. ඒක උඩට තව රැලක් ඇදගෙන වැටෙනකොට ඒකේ වතුර පාර දෙපැත්තට වැටෙනවා. A2 පැත්තට වැටුණොතින් තමන් ඉන්නේ මූදු වෙරළන මූදු වෙරළෙන් අනිත් පැත්තටයි යන්නේ. C2 පැත්තට වැටුණොත් තමන් ඉන්න පැත්තට එනවා. එතකොට දැන් මෙතන මේ නිත්‍ය සංඥා දැන් අපි මේ curves දෙක overlap කරනවා. එකක් උඩ එකක්. ඒ කියන්නේ දැන් මේ A2යි C2යි දෙක එකක් වෙන තැන ආන්න තමන්ට පේනවා අර curve එකේ නැම්ම නැති වෙලා ගිහිල්ලා අන්න තමන්ට ඇති වුණා කියලා හරියට නිකන් flat වෙලා වගේ නේද? මම නැති වුනේ නැහැ. ඔරලෝසු නැති වුනේ නැහැ. මාමගෙන් හරි මට ඒක හම්බුලා පැවතුණා කියන එක තියෙන බොහොම සතුටු වෙනවා නේ. එතකොට මේ විදිහට කාරණාවෙන් කාරණාව බලාගෙන ඉනෝ 6 වෙනි රවුම 4. ඉතින් මෙතන අර දොළ දුකේ කතාව මතක තියාගන්න පුළුවන්. ඉතින් නන්දියගේ වේදනාවත් ඉක්මවල මේ පැමිණලා තිනවා කියන එක. ඉතින් මෙතන මේ නාම රූප පොයින්ට් එකේදී මේ අගයන් දෙක එකට එකහකුලොත් ඉතින් අපි පෙන්වුවා මේ රැලි දෙකක් මේ පෙන්වන්නේ. එතකොට ඉදිරියට එන රැල්ලයි පසු රැල්ලයි ඒ බියගේ අවුරැල්ලයි දෙක අතර සම්බන්ධ වුණාම ආනාපෝ නාම රූප තන සක්කාය දිට්ඨිය කියන එක ඇති වෙලා තියෙනවා. ඒක සීලබ්බත පරාමාසී දකුණට විචිකිච්ඡාව සීලබ්බත පරාමාසී දකුණ පැත්තට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට ඒකේ කාරණාවන් අපි මෙතන ලියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ආපහු පෙන්නුවා අපි දැන් 6 වෙනි රවුම 4 වෙනි පීවර වෙනකොට අන්න අපි හොයාගෙන ගිය දැන් අපි සංඥාවයි වේදනාවයි අතර අන්න පෙර අත්ත. දැන් පෙර අත්ත කියන්නේ අන්න සින්දුවේ පටන් ගන්න සින්දුව කියනකොට සින්දුව නිසා මම නටන්න ගත්තේ සින්දුව නිසායි මගේ අත්තා කතාව නේද? ඒක තමයි පෙර අත්තා. දැන් සින්දුව නතර වෙනවා. හැබැයි මම නටන එක තියෙනවා. මගේ දැන් මම නට නටා ඉන්නවා කියන මම අර වන් මෝ වන් මෝ කියලා තව එකක් ඉල්ලනවා කියන එක තියෙනවා. එතකොට දැන් ඒ කියන්නේ නටන මනුස්සයාට ගැළපෙන සින්දුවක් තමයි අපි මේ හොයන්නේ. එතකොට මේ දෙක හම්බ වුණා කියලා ඉතින් හොඳට අහංකාර වෙලා තියෙන ස්වභාවයේ තියෙන මේ අවස්ථාවේ. එහෙනම් සක්කාය දිට්ඨි සංඥාවත් එක්ක බෙලගහිලා තියෙනවා. සීලබ්බත පරාමාසී නාම රූපේ දකුණු පැත්තේ විචිකිච්ඡාව කියන කැවිලා තියෙනවා. ඊට පස්සේ ආපව පෙන්නවා අපි මේක තව චුට්ටක් වම් පැත්තට ඇවිල්ලා මේක ස්පර්ශයත් එක්ක දැන් බෙලගැහිම කියන එක තියෙනවා. රාග සල්ලේ මගේ රූපේ ස්පර්ශ කරන අවස්ථාවට ඇවිල්ලා. ඉතින් ඒ කියන්නේ අටවෙනි රවුම දෙවෙනි පියවර දක්වා ඇවිල්ලා. එතකොට ඒ කාරණා ටිකම එක්කහුවලා තමයි මෙන්න මේ ටේබල් එක හැදුනේ. ඉතින් දැන් ඒක අපි පටන් ගන්නවා. අනිත්‍යන දුකන විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවා. මගේයි කියලා ගන්න වටින්නේ නැත්තම් නන්දිවීම වටින්නේද? ඒ කියන්නේ මැරලා ඉපදෙන්න වටිනවද නැද්ද? නන්දිවීම වටින්නේ නැත්තම් තමන්ට පේනවා ඒක සුඛවන්නේද දුකවන්නේද? මේක හිතන්න බලන්න මෙතෙන්ට ඇවිල්ලා. අන්න ඉතින්ද තමන්ට පේනවා ඉතින් සත්‍ය වශයෙන්ම මැරලා ඉපදෙන්නේ නැත්තම් ඉතින් සුඛයි. මේ ඉපදෙනවා නම් දුකයි. ඒතර සුඛය මේ වෙන උඩ දක්වා ගමන් කරනවා. ඒක තමයි ඉතින් මේ භාවනාව මේක ලියලාම තියෙන නේද? ඒක තමයි භාවනාවට ගන්න තියෙන අර හොඳට බලාගෙන ඉන්න ඕනේ. එතකොට එහෙනම් ඒකයි කරන්න තියෙන භාවනාව අපි මිනිත්තු 5-10ක් කරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.